හෙබ්‍රෙව් 9 වන පරිච්ඡේදය. සැබැවින්ම පළමුවන ගිවිසුම සම්බන්ධයෙන් පවා පූජා විධානද භෞමික ශුද්ධස්ථානයක්ද තිබුණේය. එතැන මණ්ඩපයක් ඉදිකරන ලදි. එහි පළමුවන කොටසෙහි පහන් රුකද මේසයද පිදුම් රොටිද තිබුණේය. එය ශුද්ධස්ථානය නම් විය. දෙවන තිරය පිටුපස අතිශුද්ධස්ථානය යයි නම්ලත් මණ්ඩපය තිබිණි. එහි රන්මුවා ධූම පූජාසනයද සහමුලින් රන් ආලේප කළ ගිවිසුම් කරඬුවද තිබුණේය. ඒ කරඬුවේ මන්නා දැමූ රන් බඳුනද ආරොන්ගේ දලුලෑ සැර යටියද ගිවිසුමේ ශිලා ලේඛනද විය. ඒ මත කෙරුබ්වරු දිව්‍ය තේජසින් කරුණාසනය වසා සිටියහ. දැන් මේවා ගැන දීර්ඝ විස්තරයක් කිරීමට ඉඩක් නැත. මේ දේවල් මෙසේ පිළියල කොට තිබියදී පූජකයෝ සිය පුද පූජා ඉටු කිරීමට පළමුවන මණ්ඩපයට ඇතුළු වෙති. එහෙත් දෙවන මණ්ඩපයට නායක පූජකයා පමණක් වසරකට වරක් ඇතුළු වේ. ඔහු තමා උදෙසාත් සෙනගගේ පව් උදෙසාත් ඔප්පු කරන පිණිස ලේ රැගෙන එහි ඇතුළු වෙයි. ඒ පළමුවන මණ්ඩපය තිබෙන තුරු ශුද්ධස්ථානයට පැමිණෙන මාර්ගය ප්‍රකාශ වී නැති බව මෙයින් ශුද්ධාත්මයන් වහන්සේ පැහැදිලිව පෙන්වන සේක. මේ සියල්ල වර්තමාන තත්ත්වය හඟවන සංකේතයකි. එහි නියම කර ඇති පඬුරු හා පූජා ඒවා ඔප්පු කරන්නා හට අභ්‍යන්තර පරිපූර්ණත්වයක් ගෙන නොදෙයි. මේවා කෑම බීම වලින් හා විවිධාකාර ආගමික දෝවන වලින් සමන්විත බාහිර වත් පිළිවෙත් පමණකි. මේවා පවතින්නේ දෙවියන් වහන්සේ සියල්ල සංශෝධනය කරන තුරු පමණය. එහෙත් ක්‍රිස්තුන් වහන්සේ දැනටම ඇති යහපත් දේ පිළිබඳ උත්තම පූජකයන්න් වශයෙන් පැමිණි විට උන්වහන්සේ වඩා උතුම් හා වඩා සම්පූර්ණ මිනිස් අතින් නොසෑදූ, එනම් මේ භෞතික මැවිල්ලට අයිති නොවන මණ්ඩපය මැදින් වැඩියසේක. උන්වහන්සේ එළුවන්ගේත් වස්සන්ගේත් ලෙයින් නොව තමන්ගේම ලෙයින් අප උදෙසා සදාතන විමුක්තිය ලබා සදහටම එකවරක් ශුද්ධස්ථානයට ඇතුළු වූ සේක. මන්ද වත්පිළිවෙත් අනුව අපවිත්‍රයයි සලකන අය මත එළුවන්ගේත් ගොනුන්ගේත් ලේද එළ වැස්සියකගේ අලුද ඉසීමෙන් ඔවුහු පාරිශුද්ධිය ලබන්නාහුය. එසේනම් ජීවමාන දෙවියන් වහන්සේට සේවය කරන පිණිස ඔබගේ හෘදය සාක්ෂිය නිෂ්ඵල ක්‍රියාවලින් පිරිසිදු කරනු ලැබීම සදාතන ආත්මයන්න් මගින් තමන්ම කැරලක් නැතිව දෙවියන් වහන්සේට පූජා වූ ක්‍රිස්තුන් වහන්සේගේ ලේ කරුණ කොටගෙන ඊටත් ඉතා වැඩියෙන් පිරිසිදු නොවන්නේද? මේ කාරණය නිසා කැඳවනු ලැබුවන්ට සදාතන උරුමයේ පොරොන්දුව ලැබෙන පිණිස උන්වහන්සේ අලුත් කිවිසුමක මැදහත්කාරයානෝ වනසේක. එසේ වන්නේ පළමුවන ගිවිසුමේ කාලයේදී කළ පාප ක්‍රියාවලින් මුදනු ලැබීම පිණිස මරණයක් සිදු වූ බැවිනි. අන්තිම කැමැති පත්‍රයක් වළංගු වීමට නම් එහි අත්සන් කළ තැනැත්තා මළ බව ඔප්පු කළ යුතුය. එවැනි ගිවිසුමක් ස්ථීරවන්නේ මරණයෙන් පසුවය. ගිවිසුම කළ තැනැත්තා ජීවත්ව සිටින තුරු එය කොහෙත්ම වලංගු නැත. පළමුවන ගිවිසුම වුවද ලේ නැතිව පිහිටුවනු නොලැබුවේ ඒ නිසාය. මන්ද මෝසෙස් ව්‍යවස්ථාව අනුව මුළු ජනතාවට සියලු ආඥා කියාදුන් පසු වස්සන්ගේත් එළුවන්ගේත් ලේ සමග වතුරද රතු ලොම්ද හිසොප්දගෙන
මේවා දෙවියන් වහන්සේ විසින් ඔබ ගැන නියෝග කළ ගිවිසුමේ ලේය.
ඊ කියමින් පොතත් මුළු ජනතාවත් මත ඉස්සේය. එසේම ඔහු මණ්ඩපයටත් සියලු තේවා භාජනවලටත් ලේ ඉස්සේය. ව්‍යවස්ථාව අනුව සියලු දේම ලේයින් පවිත්‍ර කරනු ලැබේයයි කිව හැකිය. ලේ වැගිරීමක් නැතිව පව්කමාවක් නැත. එබැවින් ස්වර්ගීක දේවල අනුරූප පූජාවලින් පවිත්‍ර කිරීම අවශ්‍ය වී නම් ස්වර්ගීක දේවල් මීට වඩා උතුම් පූජාවලින් පවිත්‍ර කරනු ලැබිය යුතුය. මන්ද ක්‍රිස්තුන් වහන්සේ අප උදෙසා දෙවියන් වහන්සේ අභිමුවෙහි දැන් පෙනී සිටින පිණිස නියම ශුද්ධස්ථානයේ ආදර්ශය ලෙස අතින් සැදූ ශුද්ධස්ථානයකට නොව ස්වර්ගයටම ඇතුළු වූසේක. නායක පූජකයා අනුන්ගේ ලේ රැගෙන අවුරුදු පතා ශුද්ධස්ථානයට ඇතුළු වන්නාක් මෙන් උන්වහන්සේ නැවත නැවතත් තමන්ම ඔප්පු කරන පිණිස ඇතුළු නොවූසේක. එසේ නොවූයේ නම් ලෝකය මැවීමේ පටන් නොයෙක්වර උන්වහන්සේට වදවේදනා විඳීම අවශ්‍ය වනු ඇත. එහෙත් උන්වහන්සේ තමන්ම පූජා කිරීමෙන් පාපය දුරු කරන පිණිස මේ යුගාන්තයේදී සතහටම එකවරක් ප්‍රකාශ වූසේක. තවද එකවරක් මරණයත් ඉන්පසු විනිශ්චයත් මිනිසාට නියමව ඇතිසේම බොහෝ දෙනෙකුගේ පව් දුරු කරන පිණිස එකම වරක් ක්‍රිස්තුන් වහන්සේ දිවිපිදූසේක. තවද පාපය දුරු කරන පිණිස නොව උන්වහන්සේගේ ආගමනය බලා සිටින්නන්ට ගැලවීම දෙන පිණිස උන්වහන්සේ දෙවන වර ප්‍රකාශ වනසේක.